ගරුක තනායකතුමනි, හෙට දිනේ පාර්ලිමේන්තුව රැස් නොවන නිසාත්, ඒ වගේම හෙට දිනේ ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන නිසාත්, මම හිතන්නේ අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ජාත්‍යන්තර කාන්තා දිනය හෙට දිනේ යෙදී තිබෙන අවස්ථාවේ අපි අද දවසේ සභාවක් හැටියට ඒකමතිකව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපේ සුබ පැතුම්, ඒ වගේම ගෞරවය, විශේෂයෙන්ම ඇයට ශක්තිය, දයට ප්‍රගතිය යන තේමාව යටතේ කාන්තාවන් බලගැන්වීමේ පරිවර්තනාත්මක බලය ගොඩනැගීම පිළිබඳ ගමනට අපේ සුභාශිංසනය අපි මේ අවස්ථාවේ පුද කළ යුතුයි. විශේෂයෙන්ම මතක් කරන්නට කැමති, ජාත්‍යන්තරවත් දේශීයවත් අපි විවිධ එකඟතාවයන් වලට, අවබෝධතාවයන් වලට ප්‍රවේශ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි සියලුමාකාරයේ වෙනස්කොට සැලකීම් පිටු දැකීමේ සම්මුතිය 1979, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ ප්‍රකාශන 1993, ඒ වගේම බීජින් ඩෙක්ලරේෂන් එක, විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම ගැන, කාන්තා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව 1952 සම්මුතිය, ඒ වගේම 2003 මපුටෝ ප්‍රෝටෝකෝල් එක හරහා විශේෂයෙන්ම වෙනස්කම් වලට විරුද්ධව ක්‍රියාත්මක වීම, විවාහක කාන්තාවන්ගේ ජාතිකත්වය පිළිබඳ සම්මුතිය 1957, ඒ වගේම කාන්තාවන්ට එරෙහි සියුමාකාරයේ වෙනස්කොට සැලකීම් පිටු දැකීම, ඒ ප්‍රෝටෝකෝල් එක 1999, ඒ වගේම ඉස්තාන්බුල් සම්මුතිය 2011, විශේෂයෙන්ම කාන්තාවට එල්ල වෙන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව අපේ අවබෝධතාවය, එකඟතාවය, ඒ වගේම ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අන්තර් ඇමරිකානු සම්මුතිය, ඒ වගේම 2019 ILO සම්මුතිය, ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැඩ ලෝකයේ තුල තුරන් කිරීම, මෙන්න මේ අනාදී වශයෙන් සම්මුතින් රසකට, එකඟතාවයන් රසකට අපිත් අපේ රටත් ගිවිසුම්ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගිවිසුම් තිබුණට මදි, රටේ නීති පද්ධතිය තුළ මේ ගිවිසුම් බලාත්මක කරලා මේ රටේ කාන්තාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික සහ අනිකුත් අයිතීන් සුරක්ෂා කරන්නට අපි කැපවෙන්නට ඕන. විශේෂයෙන්ම කාන්තා නියෝජනත්වය ගැන කතා කරනකොට මේක දිගින් දිගටම අපිට සාර්ථක කරගන්නට බැරි වුණු දෙයක්. විශේෂයෙන්ම මම සුබපතනවා, අපි ඇති කරපු වෙනස්කමක් ඒකට වර්තමාන ජනාධිපතිතුමාටත් ප්‍රසාදය හිමි වෙනවා. පළාත් පාලන ක්ෂේත්‍රයේ 25%ක අනිවාර්ය කාන්තා නියෝජනයක්, ඒ කියන්නේ මන්ත්‍රී රිසර්වේෂන් එකක් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ජන සමාජයෙන් කොන්නු කාන්තාව පෙරට ගෙනෙන්නට ඒ දරපු උත්සාහය අපි හිතනවා ඒක පළාත් සභා ක්ෂේත්‍රයටත්, පාර්ලිමේන්තු ක්ෂේත්‍රයටත් අපි යම් ආකාරයකින් එය දියත් කිරීම යෝග්‍යයි කියන එක මම ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනේ පමණක් නොවෙයි, 24 පෑම 365 දවසේම අපේ රටේ කාන්තාවන් හැම ආකාරයකින් හැම අවස්ථාවකදීම, නිවසේදී හෝ වේවා, වැඩබිමේදී හෝ වේවා, නිවසේ සිට වැඩබිමේ ප්‍රවාහණය හෝ වේවා, මේ හැම අවස්ථාවකදීම අතිශය පීඩනයකට, අසහනයකට, හිංසනයකට ලක්වෙන කොට්ටාසයක්. ඒ වගේම මම දැනගන්නට කැමති, අපිට දැනගන්න ලැබුණ මේ පාර්ලිමේන්තුව තුලත් සේවය කරන යම් යම් කාන්තාවන්ට විවිධ අඩන්තේටන් බලපෑම්, හිරිහැර, අයුතු යෝජනා, මේ අනාදී වශයෙන් අපිට දැනගන්න ලැබුණා එවන් හිංසනයකට මේ පාර්ලිමේන්තුවේ සේවය කරන සමහර කාන්තාවන්ටත් ලක්වන්නට සිදු වෙලා තිබෙනවායි කියලා. ඒ පිළිබඳවත් වර්තමාන ප්‍රගතියක් අපි බලාපොරොත්තු වෙන උපතුමාගෙන් මොකක්ද ඒකට වෙලා තියෙන්නේ, මොකද වර්තමාන තත්ත්වය. ඒ නිසා ඒ කරුණු කාරණා එකඟ කරගෙන, එකතු කරගෙන විශේෂයෙන්ම මේ 225ම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව අපි සමස්ත පාර්ලිමේන්තුවම අපේ රටේ කාන්තා ප්‍රජාව ශක්තිමත් කරන්නට කැප වෙනවා කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා හෙට දිනේ පැවැත්වෙන කාන්තා දිනය නිමිති කරගෙන.
සභානායකතුමා, සභානායකතුමා,
සභානායකතුමා, මම ගරු විපක්ෂ නායකතුමා ගෙනෙන ලද යෝජනාව ස්ථිර කරනවා. කාන්තා දිනේ නිමිත්තෙන් මම හිතන්නේ අද පෙරවරු 11ට දින ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ මෙවැනිම අවස්ථාවක්, විශේෂයෙන්ම ලෝකේ පුරාම අද මේ කාන්තා දිනය හෙට දිනේ තින්නේ සැමරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්න. ලෝකේ ඒ කියන්නේ යම් වසංගත රෝගයක් හැදුනත්, ආර්ථික පසුබෑමක් ඇති වුණත්, කුමන දෙයක් සිදු වුණත් අවසාන වශයෙන් විශේෂයෙන්ම ලංකාවගේ රටවල මාතෘත්වය මුල් කරගෙන පවුලක් සංවිධානය වෙලා තිබෙන නිසා ඒ සියලු බර කරට ගන්න වෙන්නේ කාන්තා පක්ෂයට. ඉතින් ඒ නිසා මම හිතනවා විශාල වගකීම් සම්භාරයක් එයාට තියෙනවා. දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, ආහාර ටික දෙන එක, gedara මුල්‍ය තත්ත්වයන් කළමනාකරණය කරගන්න එක මේ සියලු දේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි කාන්තා දිනය පාර්ලිමේන්තුවේදී ගරු විපක්ෂ නායකතුමා ගෙනෙන ලද යෝජනාව අනුමත කරමින් සම්පූර්ණ සහයෝගය කාන්තා දිනය සැමරීමේදී මතු ඇතිවන්නා වූ යෝජනා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අපේ සම්පූර්ණ සහයෝගය ලබා
දෙනවා. දෙක පළමුව මම ගරු අග්‍රාමාත්‍යතුමාට මතක් කරන්න කැමතියි. මම මේ යෝජනාවත් ඔබතුමාගේ උපදේශක කාරක සභාවටම ඇවිල්ලා මම ඉදිරිපත් කරා. ඒක අනුමත වුණා. අදටත් මොනවාක්වත් සිද්ධ වෙලා නැහැ. මම ඔබතුමාට කිව්වා උපාධි දහරින් 60,000කට පත්වීම් ලබා දීමේදී 465කට ඒ පත්වීම් ලැබිලා නැහැ. ඒ අදාළ නිලධාරින්ගේ සහ ඒ කාර්යාල ක්‍රියාවේ තිබුණු දෝෂ නිසා. දැන් මම ඒ ප්‍රශ්නෙට ඔබතුමා ඕනම් හෑන්ඩ්සැට් වාර්තාව අරගෙන බලන්න අගමැතිතුමා කියලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් නැහැ, දැන් වැඩේ කෙරෙනවා, වැඩේ හරි කියලා ඔබතුමා මේ සභාවෙම කියලා තියෙනවා. ඔබතුමා නැති වෙලාවේ මම අහපු වෙලාවවල සභානායකතුමාත් අහගෙන අහුවම ප්‍රශ්නේ නැහැ, ප්‍රශ්නයක් නැහැ, දැන් වැඩේ වෙලා කියලා කියනවා. හැබැයි ඒක ක්‍රියාවට නැංවිලා නැහැ. මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ 465ක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ඇත්තටම ඒ දරුවන්ගේ ගැටලුවක් නෙවෙයි. මේක අර ප්‍රොසෙස් කිරීමේදී ඇති වුණු යම් දෝෂ සහිත ක්‍රියාවන් නිසා මං ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන් කන්සල්ටටිව් කමිටි එකේ ඔබතුමාම ගත්ත තීන්දුව මේ සභාවේ ඔබතුමාම කියපු ප්‍රකාශය ක්‍රියාවට නංවන්න කටයුතු කරන්න. අවසාන කාරණාව බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම ගැන. කෘෂිකර්ම ඇමතුමාට මම යෝජනාවක් කරනවා. කෘෂිකර්ම ඇමතුමා දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කියලා මේක ඔබතුමාට දැන් උත්තර දෙන්න බෑ. මම මේක ඔබතුමාට ඉදිරිපත් කරනවා පිළිතුරක් ලබා දෙන්න. දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කියලා ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ වැව් විශාල ප්‍රමාණයක් විශේෂම සුරු වාරි වැව් ප්‍රතිසංස්කරණ සිදු වෙලා තිබෙනවා. මේකට කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් වාරි මාර්ග, ගොවිජන සේවා, සහකාර කොමසාරිස් කාර්යාලය මැදිහත් වෙලා මේක විශේෂම ලුණුගම් විහෙර ප්‍රදේශයේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. රණවර්ණා වැව, අලුත් වැව, පොල්කටු වැව, චඳුර වැව, ඒ වගේම ලුණුගම් විහෙර තෘණ භූමියට අයත් අභය භූමියත් වැව් හදලා තිබෙනවා. මේක මං හිතන්නේ ලුණුගම් විහෙරට සීමා වුණු දෙයක් නෙවෙයි. මේක රටේ තවත් ප්‍රදේශවල මේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තිබෙනවා. නමුත් අද වෙනකොට සම්පූර්ණම ව්‍යාපෘතිය නතර වෙලා වැව් ටික ප්‍රතිසංස්කරණය වෙන්නේත් නැහැ, කෘෂි මාර්ග ටික ප්‍රතිසංස්කරණය වෙන්නේත් නැහැ, කිත්තලවල්, දීයලවල්, අතුඇලවල් ප්‍රතිසංස්කරණය වෙන්නේත් නැහැ. මෙන්න මෙහෙම නතර වීමක් සිදු වෙලා තිබෙනවා. මම කෘෂිකර්ම ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ දේශගුණ සුහුරු වාරි ව්‍යාපෘතිය පිළිබඳව හොයලා බලලා මේ අඩුපාඩුවට විසඳුමක් ලබා දෙන්නට ඔබතුමත් රජයත් මැදිහත් වෙලා කරුණා කරලා නැවතත් කරත් මේ සුළු වාරි කර්මාන්තයට වැදගත් වෙන මේ ව්‍යාපෘතිය නැවතත් පණගන්නට ඔබතුමා කටයුතු කරන්න.
සභානායකතුමා දිනට නියමිත කටයුතු යෝජනාංකයක
ගරු කථානායකතුමනි මම විනාඩියක් ගන්නවා. අපේ විපක්ෂ නායකතුමා ගෙනාපු යෝජනා මම ස්ථිර කළා ලෝක කාන්තා දිනය සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒකට බොහෝ සහසම්බන්ධතාවයක් තියෙනවා. අපේ ගරු පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමියන්ලාගේ සංසදයේ මගින් විශේෂයෙන්ම අපේ රටේ මෑත කාලීනව සංඛ්‍යාලේඛන දත්තවලින් පැහැදිලි වුණා ළමා හා කාන්තා කාර්යාංශයනුත් මේ යම් යම් ලිංගික හිංසනයන් වලට ගොදුරු වෙන දරුවන් සංඛ්‍යාව ලිංග ભેදයකින් තොරව දරුවන්ගේ කාල සීමාවේදී මේක බලපානවා කියන කාරණේ. ඉතින් මේකට මහජන ආරක්ෂක මාත්‍යංශයත් යම් පියවර අරගෙන බස් රථවල පවා කාන්තා පොලිස් නිලධාරීන් යෙදුවම එතුමියන්ලටත් ඒ ප්‍රශ්නයක් මතුවුණා. ඉතින් ඒක නිසා මේක හුඟක් වෙලාවට නොදිනුවත්කම දෙමාපියන්ගේ නොදිනුවත්කම දරුවන්ගේ නොදිනුවත්කම ඒ නිසා මේ විය හැකි අවස්ථාවලට ඒ සංඛ්‍යාලේඛන දත්තයන් සාක්ෂි දරනවා. ඒ නිසා විශාල පරිශ්‍රමයක් දරලා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියන්ලාගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයත් එක් කරගෙන මේ සඳහා අවශ්‍ය වන්නා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කළා. ඒතර දැන් අන්නේ ඒක අද මල් පැන ගැන්විලා තිනවා. බලවත් පරිශ්‍රමයකින් පස්සේ අද පුළුවන් වෙලා තිනවා. මම හිතන්නේ අපේ රෝහිණි කවරත්න මන්ත්‍රීතුමිය මේ පිළිබඳව යම් අදහසක් කියාවි. මම අපේ විශේෂම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියන්ලාගේ සංසදයට ස්තුතිවන්ත වෙනවා. ඒ ගත්ත ඉනිෂියේටිව් එක සමා වෙන ළමා සංසදය එතුමිය ඒක නිවැරදි කරයි. ඒ මගින් කළද මේ කාර්තව්‍යයන් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වෙලා අධ්‍යාපන අමාත්‍යංශයත් සහයෝගයෙන් අද පසුරු දෙකට කොළඹ වෛද්‍ය පීඨයේ ශ්‍රවණාගාරයේදී මේ දියත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදලා
තියෙනවා. හරි.
මන්ත්‍රීතුමියත් බලන් ඉන්නවා.
ගරු සභානායකතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, මම හිතන්නේ 2019 ජනාධිපතිවරණයේදී මම මේ යෝජනාව ගෙනාවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා මම යෝජනාව ගෙනාවේ. එදා නම් මට නමකුත් ගෙතුවා. නමුත් පසු කාලීනව මට මතකයි පවිත්‍ර වන්‍යාරච්චි මැතිණියත් එවකට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත් මේ වැඩසටහනට අනුමැතිය ලබා දුන්නා. විශේෂයෙන්ම සනීප ආරක්ෂක මෙවලම් අපේ රටේ කාන්තා පරපුරට දැරියන්ට ලබා දෙන වැඩසටහන ඔබතුමාට මම කියන්න කැමතියි. ස්කොට්ලන්තය මුළු රටේම කාන්තා පරපුරට එක ලබා දෙනවා නොමිලේ. ඒ වගේම හිටපු නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජසින්තියාඩ් නවසීලන්තේ පාසල් මට්ටමින් මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පටන් අරගෙන තිබෙනවා. මට මතකයි ඔබතුමත් ප්‍රකාශ කරා මේ කාන්තා සහ දැරිය කේන්ද්‍ර කරගෙන මේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂක මෙවලම් රජයේ අනුග්‍රහයෙන් නොමිලේ ලබා දීම ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියක් හැටියට මේ ආණ්ඩුව පිළිගන්නවා වගේම ඒක මූල්‍ය ප්‍රශ්න නිසා ක්‍රමිකව හෝ ආරම්භ කරනවා කියලා මම ඒක පිළිගන්නවා. මූල්‍ය ප්‍රශ්න නිසා යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. නමුත් මේක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර දිනේ සිට අද දක්වා කිසිම දෙයක් සිදු වෙලා නැහැ. අඩුම ගානේ යම් මට්ටමකින් හෝ මේක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේක අපේ රටේ පාසල් පද්ධතියේ හෝ මේක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේක ඉතාමත්ම වැදගත් දෙයක්. විශේෂයෙන්ම වකුගඩු ආසාදනයට ගැබ්ගෙල පිළිකාව ඇතුළු ආසාදන රසකට තුඩු දෙනවා මේ මේ සෞඛ්‍යමය මෙවලම් අපේ කාන්තා පරපුරට නොලැබීම තුළ. මම කැමති ඔබතුමාගෙන් ඒකට පිළිතුරක්.
සභානායකතුමා,
ගරු උපක්ෂනායකතුමා කිව්ව කාරණේ අවධානයට යොමු කරගෙන පාසල් පද්ධති තුළ මේ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් වෙලා තිනෝ. ඒකේ අනුමැතිය මම හිතන්නේ ඊළඟ සතියේදී ලැබෙවි. ඊට පස්සේ ඒක අදාළ පරිපාටි අනුගමනය කළා ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න.
අද දිනට නියමිත කටයුතු ආරම්භ කරමු. මොකද්ද රෝහිණි කවුරුත්
ගරු කථානායකතුමනි, ස්තුතියි. ඇත්තටම හෙට කාන්තා දිනය, ඒක මූලික කරගෙන විශේෂයෙන්ම අද දවසේ හවස පාර්ලිමේන්තුවේ ළමයින් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ඒ වගේම කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශය මුල් වෙලා සකස් කරපු, විශේෂයෙන්ම මේ දරුවන් අපයෝජනයට ලක් වෙන්නේ දැනට තියෙන සමීක්ෂණ වලින් සොයාගෙන තියෙන හැටියට නොදැනුවත්කම සහ කුතුහලය නිසා. එතකොට මේ දරුවන් අපයෝජනයට ලක්වීමෙන් එවැනි දේවල් වලට සිද්ධීන් වලට මූණ දීපු දරුවන්ගේ සිද්ධීන් අවම කර ගැනීමේ චේතනාවෙන් අපි මේ රටේ පාසල් දරුවන් ඇතුළු ප්‍රජාවට ලිංගිකත්ව අධ්‍යාපනය මේක හුඟක් අය වරද්දාගෙන තියෙනවා. මම දැක්කා මේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමාත් දාලා තිබුණා ලිංගික අධ්‍යාපනයේ දරුවන්ට ගන්නන්නේ පිස්සුද කියලා හැලලා දාලා තිබුණා. මේක නිවැරදි කරගන්න අපි ලිංගික අධ්‍යාපනය ගැන කියලා දෙන්නේ නැහැ. අපි කියලා දෙන්නේ ලිංගිකත්වයේ පිළිබඳ අධ්‍යාපනය. ඒ නිසා අද මේ හවස දෙකට අපි මේ රටේ සුවහසක් තරුණ ගැහැණු ළමයින් එවැගේම පිරිමි දරුවන් විතරකුත් නෙවෙයි කාන්තාවන්ට සිදුවන මේ ව්‍යසනයෙන් බේරා ගැනීම මුල් කරගෙන හවස දෙකට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශාලාවේදී සමාජගත කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම මම කාන්තා දිනයටත් පණිවිඩයක් මේ වෙලාවෙම දෙන්න කැමතියි. හෙට කාන්තා දිනය අපේ තේමාව වෙන්නේ දැයට ශක්තිය ඇයට ප්‍රගතිය. ඒකෙදි මම කැමතියි ඇත්තටම හැම අවුරුද්දෙම මාර්තු වට සමරනවා. විශේෂයෙන්ම මේ කාන්තාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම තුළ ඇයට සිදුවන හිංසනයන්ගෙන් ඇයට ගොඩ එන්නට ශක්තිය ලැබෙනවා. ඇය ගෘහස්ත හිංසනයේ ඇතුළු කරගෙන සමාජයේ දෙවෙනි කොට සැලකීම මේ සියලු දේ වගේම ඇයට ගැලවෙන්න අවස්ථාව ඒක තුළ ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ වර්ෂය කාන්තාව කුස්සියෙන් එළියට අරගෙන මේ රටේ ආර්ථිකයට දායක කරගන්නට පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරන වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රටේ එවැනි තත්ත්වයන්ගෙන් ගොඩ එන්න අවශ්‍යතාවයේ තියෙන දිරියකතුන්ට එය ආශිර්වාදයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන ස්තුතියි.
කොමිටු සභානායකතුමා යෝජනාංක 1
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්වන් කුමක්ව සඳහන් තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාගයේ 9:30 සිට 12:30 දක්වාද අපර භාගයේ 1 සිට 5:30 දක්වාද සිදු යුතුය. පූර්ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේකෙද
ආයි
යෝජනාංක 2
2 පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 2 අද දින විසර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2024 මාර්තු 19 අඟහරුවාදා පූර්ව භාග 9:30 වන තෙක් කල් තැබිය යුතුය.
සභාවේකෙද
ආයි
සභාව කල් තැබීම
යෝජනාව අරු කතානායකතුමනි මෙම ගරු සභාව 2024 මාර්තු මාස 19 අඟහරුවාදා පූර්ව භාග 9:30ට රැස්විය යුතු යෝජනාවක්.
කල් තැබීමේ යෝජනාව රාජිකා වික්‍රමසිංහ මැතිනි.
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ආර්ථික ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජාතික ආර්ථිකයට වඩාත් රුකුලක් වන කෘෂිකාර්මික භෝග වගාවන් සඳහා වන සතුන්ගෙන් සිදුවන හානිය එම භෝග වගාවන් සිදු කරන්නන්ට මහත් වූ අපහසුතාවයකට පත්ව ඇත. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට පිටුවහලක් වන පොල් වගාව සඳහා මේ වන විටත් වන සතුන්ගෙන් සිදුවන හානිය දිවයින පුරාම දැකගත හැකිය. පොල් වගාවේ පරදාව මේ වන විට අඩක් කොටත් වඩා අඩු වී ඇති බව සංඛ්‍යා ලේඛන වලින් පෙනී යයි. අනිකුත් භෝග වගාවන් සඳහාද ගොවි ජනතාව වන සතුන්ගෙන් සිදුවන හානිය නිසා මහත් පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ගේ ආදායම අහිමිවීම මත වගාවන් අතහැර දැමීමට පවා පෙළඹී ඇත. මෙම තත්ත්වය සඳහා විසඳුම් සෙවිය යුතු රාජ්‍ය ආයතන ඒ සඳහා දැඩි අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට නැත. විදේශ රටවල මෙන්ම මෙවන් අවස්ථාවන්හි ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග අධ්‍යයනය කර හෝ ලංකාවට උචිත වන අයුරින් එම ක්‍රමය අනුගමනය කරමින් වන සතුන්ගේ පැවැත්ම මෙන්ම ගොවි ජනතාවගේ පැවැත්ම තහවුරු කරමින් වඩාත් ඵලදායි ලෙස භෝග වගාවන් ආරක්ෂා කර ගැනීම සුදුසු පියවර ගත යුතු යැයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. විශේෂයෙන්ම අපි බොහෝ කාලයක් මේ ගැටලුව ගැන කතා කරමින් හිටියා, යෝජනා ඉදිරිපත් කරමින් හිටියා, විසඳු සොයමින් සිටියා. හැබැයි මේ වන තෙක්ම කෘෂිකර්මාන්තයට සතුන්ගෙන් වන ඒ කරදරය තවමත් අඩු කරගන්න හෝ ඒක නැති කරගන්න අපිට තවමත් පිළියම් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මගේ දිස්ත්‍රික්කයේ ගත්තොත් මේ වෙනකොට පොල් වගාවට නියලෙන ගොවින්ගෙන් මේ වෙනකොට දවසකට පොල් ගෙඩි 50,000ක් විතර ඇටි 50,000ක් විතර නැති වෙනවා කියන්නේ ඒක මාසික ගණනය කරලා බැලුවොත් කොතරම්ලම් ආදායමක්ද සහ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිස්වලට කොතරම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවද කියන එක කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරා විතරක් නෙමෙයි සමස්ත රටේ සියලු ගොවි මහත්ම මහත්මීන්ට
කැබල් ටේක් ද කියනවා.
ගරුමන්ත්‍රීතුමනි
සමස්ත රටේ ගොවි මහත්ම මහත්මීන්ට විශාල හිසරදයක් වෙලා තියෙනවා. ඒ නිසා නියත වශයෙන්ම මේ යෝජනාව අදත් විශේෂ අවධානයට යොමු කරලා නැවත නැවත විශේෂ අවධානයට යොමු කරලා මේ කෘෂිකර්මාන්තයට සතුන්ගෙන් වෙන හානිය නැති කරන්න අපි දැඩි ක්‍රියාමාර්ග මොනයම් හෝ ක්‍රමයකින් ගත යුතු වෙනවා. මොකද මේක රටේ එදිනෙදා ගුහාය ජීවත් වෙන පිරිසට විතරක් නෙමෙයි මුළු සමස්ත රටේම ආදායමනේ කෘෂිකර්මාන්තය වෙනට සතුන්ගෙන් වෙන හානිය දැඩිව මේ වෙනකොට බලපාලා තියෙනවා වගේ මර පෙර කිව්වා වගේ කෘෂිකර්මාන්තෙන් ජනතාව ඈත් වෙලා තියෙනවා. මහා පරිමාණයෙන් කරන අය කොහොම හරි ඒගොල්ලන්ගේ මොනයම් හෝ ක්‍රමවේද ආරක්ෂක දාලා හරි මේක ආරක්ෂා කරගනි. හැබැයි ගුහාසය තුල වගේම කුඩා ආකාරයෙන් කෘෂිකර්මාන්තය ලියන වෙන ගොවි මහත්ම මහත්මීන්ට මේක දැඩිව බලපාලා තියෙනවා වගේම ආර්ථික වශයෙන් ලොකුවට බලපාලා තියෙන මේ ආර්ථික අමාරුකම් තියෙන කාලවකවානුවක මම පහුගිය සතියේ අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 9කට ගියා. හැබැයි ඒ 9ෙම කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරි මහත්ම මහත්මීන් කියන්නේ අපි කොහොමද ගිහිලා ගොවියන්ට වවන්න කියන්නේ එළවලු පළතුරු පැල ටිකක් හරි හදන්න කියන්නේ කොහොමද ගොවිය අපේ ඇඟට ගොඩ වෙනවා මේ සතුන්ගෙන් තියෙන කරදරය කොහොමද අපි නැති කරන්නේ එතනට පිළියමක් කොදලා දෙන්න. ඊට පස්සේ අපිට රජයෙන් දෙන සහනාධාරවත් ඕනේ. අපි හැදෙන්න අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එක අපි දන්නවා කියන එක ඒ ගොවි මහත්ම මහත්මීන් සහ ඒ නිලධාරීන් අපිට දැඩි අවධානය යොමු කරා. මේ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළා මේ සත්තුන්ගෙන් රිලවගෙන් එවැගේම වඳුරගෙන් මේ වෙනකොට මොරණුන්ගෙන් ඉත්තෑවන්ගෙන් ඌරන්ගෙන් වෙන හානියට සිරසාර වශයෙන්ම විසඳුමක් ලබා දෙන්න කියන එක නැවත නැවත අපි මතක් කරන්න ඕනේ. අපි දැක්ක ජනාධිපතිතුමා කිව්වා කෘෂිකර්මාන්තය නව්‍යකරණය කළ යුතුයි කියලා. ඇත්ත කෘෂිකර්මාන්තය හරහා අපිට හොඳ රටට ආදායම් ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් ඩොලර් ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. හැබැයි කෘෂිකර්මාන්තය රැකගන්න නම් ගොවියාට අපි මීට වඩා එහුම්කන් දිය යුතුයි. ඒ ගොවියෝ අර අරගල කරන්න වගේ පාරට බැහැලා කෑ ගහන්න පෙරට එන්නේ පෙර ගොවියන් සහ ගෙවිලියන් පෙරට එන්න පෙර මේකට ස්ථීර සාර වශයෙන්ම විසඳුමක් ලබා දෙන්න ඕනේ. මොකද අද කෘෂිකර්මාන්තයට විතරක් නෙමෙයි අද ගෙදර ඉන්න දරුවන්ට සහ වැඩිහිටියන කාන්තාවන්ට මිදුලේ ඉඳන් මොකද පළතුරු ගෙඩියක් හෝ කෑම ටිකක් කන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි වඳුරෝ ඇවිල්ලා ඇඟට කඩන් වැටිලා කණේක උදුරගෙන එවැනි ජීවිතයකට පවා අද අවදානමකට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා කෘෂිකර්මාන්තය විතරක් නෙමේ ජීවිත ගැනත් ආරක්ෂාව ගැනත් අපිට මේ රිලව් වඳුරු ප්‍රශ්නේ හින්දා මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ අදාළ අමාත්‍යාංශ වනජීවී අමාත්‍යාංශේ ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශේ පරිසර අමාත්‍යාංශේ මේ සියලු එකට වග කියව යුතු සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් ඒ වැඩපිළිවෙලක් මොකනම් හෝ වැඩපිළිවෙලක් මේ කෙටි කාලයක් තුළ දෙගු කාලයක් අපි මේකට විසඳුම් හෙව්වා කතා කරා. හැමදාම අපි සම්බන්ධීකරණ රැස්වීම් වල කතා කරා. අවසානයේ තමයි අද පාර්ලිමේන්තුවට ගෙනාවේ මේකට නියත වශයෙන්ම විසඳුමක් ඕනේ කියන තැන ඉඳලා අපි ගම් වලට යනකොට ජනතාවගේ ඒ තියෙන කනස්සල්ල ඒ කනගාටුව සහ කෘෂිකර්මාන්තය අපේ නැති වෙනවා. අපිට කුඹුර කරගන්න බැරි තත්ත්වයක් වී කරල් ටික අර ඇවිල්ලා උදුරලා ගන්නව. අද මේ වෙනකොට මේ ඒ රිලව් ටික ඇවිල්ලා එකතු වෙලා ඒ වගේම මේ අර මොනරංගෙන් තියෙනවා. දැන් අපේ ගොවිතැනට විශාල හානියක් සිදු වෙමින් තියෙනවා. ඉතින් මේ සියලු දේ තුල අපිට ජනතාවට ඇහුම්කන් දීලා අපිට මේකට විසඳුම හොයන්න පුළුවන් නම් තමයි මං හිතන්නේ මේ කාලවකවානුවේ ආර්ථිකයට වගේම අපේ ගොවි මහත්තුන් ආරක්ෂා කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේක. මොකද අපි ගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරනවා. අවුරුදු දෙකක් දෙකමාරක් කාලයක් පුරා අපි සමස්ත රටේ ජනතාව තෙල් නැති ප්‍රශ්නයත් එක්ක ගෑස් නැති ප්‍රශ්නයත් එක්ක ඒ වගේම අනිකුත් ආර්ථික ප්‍රශ්නත් එක්ක බොහෝ කාලයක් දුක් විඳා. හැබැයි ඒවට ගරු ජනාධිපතිතුමාට විසඳුම් දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මේ කාරණයට මේ සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට වෙන හානියට ස්ථීර වශයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ කරුණු කාරණාවලට ඔබතුමා විසඳුම් දුන්නලන් ජනතාව වෙනුවෙන් මේ කෘෂිකර්මාන්තයේ ඒ ගෙවතු නිර්මාණය කරන ගෙවිලියන්
හනගෙන හඬට ඇහුම්කන් දීලා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඉතාම කඩිනම නිසා ස්ථීර සාර විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සමස්ත ගොවි මහත්ම මහත්මීන් වෙනුවෙන් සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් දායකත්වයක් දෙන්න පුළුවන් කෘෂිකර්මාන්තයේ හරහා වීවගාව විතරක් නෙමෙයි අනිකුත් අතුරු භෝග හරහා විශාල ශක්තියක් සහ පවුලකට ගොඩනැගෙන්න පුළුවන් ආකාරයට මේ කෘෂිකර්මාන්තයේ හරහා අපිට ගොවි ජනතාව ඒ ගම්වල ජනතාව ශක්තිමත් කරන්න පුළුවන් මේ කෘෂිකර්මාන්තයේ තුලින්. නමුත් අද කෘෂිකර්මාන්තයේ ගෙදර ඉන්න කාන්තාව පවා එදා ගෙවතු වැඩසටහන් හරහා පවුලට ලොකු ආර්ථික වශයෙන් ලොකු ආදායමක් ගෙන්න ගත්තා. නමුත් මේ වෙනකොට ඒ සියල්ල බිඳ වැටිලා තියෙනවා. ඉතින් ඒ නිසා ගෙදර උයාගත්ත බත් මුට්ටිය නිදහසේ කන්න බැරි තත්ත්වයක් තමයි අද මේ රිලවුන්ගෙන් වඳුරන්ගෙන් වෙන විනාශය වෙලා තියෙන්නේ. මොකද ගෙදර ජනේලයක් දොරක් ඇරලා යන්න බෑ. ඒ තරමටම අද මේ සත්තු ගෙවල් ඇතුළට රිංගන්න පටන් අරගෙන තියෙනවා. මිනිස්සු අපෙන් අහනවා අපි ජීවත් වෙන්නද අපේ නිවස ශ්‍රීලංකාවට වඳුරන්ට දීලා අපි පාරට බහින්නද කියලා. ඉතින් එවැනි තත්ත්වයට අද මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙනවා. මේක රටේ සමස්ත රටේ සියලුම දෙනාට මම හිතනවා මේක ඒ ආකාරයෙන්ම බලපාලා තියෙනවා. ඒ නිසා අද දවසෙත් මෙවැනි යෝජනාවක් කරලා මේකට ඉස්තුම් විසඳුම් අපි ඉල්ලා සිටින්නේ. ඒ ජනතාවට අපි ඇහුම්කන් දිය යුතුයි. ඒ ජනතාවගේ දුක තමයි මම මේ අද මේ සභාව ඉදිරියේ කතා කරන්නේ. ඒකට ස්ථීර විසඳුමක් ලබා දෙන්න කියලා ආයාචනය කරන්නේ. මේ රටේ අපි ගිවි ගොවිතැන හරහා මේ රටට ඩොලර් ගෙනාපු අතීතයක් තියෙනවා. ඒ යුගය අපි නැවත උදා කරගන්න ඕනේ කෘෂිකර්මාන්තයේ හරහා අපිට අපේ දේශීය කර්මාන්ත ටික හරහාම මේ ආර්ථික අර්බුදයට අපිට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රශ්න වලට මේ ජනතාවට ඇහුම්කන් දීම තුල. ඒ නිසා ඒක නැවත නැවත කියන්නේ ඒකට අවධානය යොමු කළා මේ ජනතාවට කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට සහන සලසන්න කටයුතු කරන්න අපි කියන්නේ නැහැ. සත්තුන් ජීවත් වෙන්න ඕනේ, මිනිසුත් මේ රටේ ජීවත් වෙන්න ඕනේ. ඒ අයිතිය අපි හැමෝටම තියෙනවා. ඒ නිසා පරිසර සංවිධාන අනිකුත් රාජ්‍ය නොවන සංවිධාන කෑගහවි. හැබැයි ඒවට ඇහුම්කන් දෙන්න ඉසලා අර වීදුරු කාමර ඇතුලේ ඉඳගෙන තීන්දු තීරණ ප්‍රකාශ නිකුත් කරනවට වඩා ගමට ගිහිල්ලා දැක්කනම් බැලුවනම් මේ කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිස මේ සත්තුන්ගේ නිසා කොතරම් අපහසුතාවයන් වලට සහ ඉතාම දුෂ්කර ජීවිතයකට පත් වෙලා තියෙනවද කියන එක හොඳාකාරම ඇස්වලින්ම දැක බලාගෙන මේ ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්. පරිසර සංවිධාන වලට මොතරම් කෑ ගැහුවා ජනතාවගේ ඒ ප්‍රශ්නෙට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක සානුකම්පිතව බලලා මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක විශේෂයෙන් මතක් කරන ගමන් මේක විශේෂ අවධානයට යොමු කරනවා. වගේම හෙට දවසේ සමස්ත රටේ අපේ කාන්තා දිනයක් කාන්තා දිනය තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන් මාගේ සුභාශිංසනයේ ආශිර්වාද පුද කරන ගමන්ම කාන්තාව විදිහට අපි ඊට වඩා ශක්තිමත් බුද්ධිමත් රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් අවධානය යොමු කළා. අපි ඊට වඩා බුද්ධිමත් ආකාරයෙන් දේශපාලන මතිමතාන්තර තියෙන්න පුළුවන්. හැබැයි දේශපාලන මතිමතාන්තර වලට අදහස් වලට අද කාන්තාව දැඩි වශයෙන් පොළඹවගෙන තියෙනවා. ගමේ ඉන්න කාන්තාවන්ට මොනවා හරි ලස්සනට කතා කරලා මෙන්න මේ ආකාරයෙන් ලස්සනට කතා කරලා මොනවා හරි දෙයක් කිව්වොත් කාන්තාව හැමදාම රැවටෙනවා. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. ඒ නිසා අද වර්තමානයේ කාන්තාව ඊට වඩා බුද්ධිමත්. ඒ නිසා බුද්ධිමත් සහ නිවැරදි ආකාරයෙන් කටයුතු කරන කාන්තාවන්ට මේ ලැබෙන කාන්තා දිනේදී ඒ බුද්ධියේ ඥානේ පහළ වෙන්න ඕනි කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ කාන්තාව සහ තමත් දරුවන් වෙනුවෙන් කාන්තා සංසදේ ඒ වගේම අපේ රෝහිණි කවිරත්න මැතිණියගේ සභාපතිත්වයෙන් ලියුතුය ළමා සංසදයක් පිහිටවලා ඒකට අද දවසෙත් විශේෂ වැඩසටහන් සහ ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ළමයින් ආරක්ෂා කරන ආකාරය ගැන වැඩසටහනක් අද දවසෙත් දියත් වෙනවා. ඒ වගේම සමස්ත කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් අගය කිරීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු දේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාව සුරක්ෂිත කිරීම. මොකද කාන්තාව මේ රටට සහ මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් දායකත්වයක් දෙන පිරිසක් බවට මේ වෙනකොටත් පත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදීත් ඒ ශක්තියේ නායකත්වයේ තුළ කාන්තාව මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වැඩි අවස්ථාවක් කාන්තාවන් නියෝජනය කිරීම තුළ මේ රටේ සංවේදීව ඇහුම්කන් දීම සහ සංවේදීව ප්‍රශ්නදියා බැලීමේ බුද්ධිය කාන්තාවන්ට තියෙනකොට කාන්තාවන් වැඩි පිරිසක් එළඹෙන මොන මතිවරණය තුලදී හෝ පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව පළාත් පාලන ආයතන නියෝජනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට කාන්තාව බුද්ධිමත් ආකාරයෙන් පෙළ ගැසිය යුතු වෙනවා. සියලු අභියෝගයන් වලට ශක්තිමත් මුහුණ දෙමින් ඒකට ඉදිරිපත් කරන්න අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය කාන්තාවක් විදිහට අපිත් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කර සිටිමින් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ ඒ නායකත්වයෙන් යුතුව කාන්තාව සහ දරුවා සුරකීමේ සහ කාන්තාවන්ට මහත් හිසරදයක් වෙච්ච ඒ මත් තුවදුර සහ අනිකුත් මත් ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන් යුක්තිය වැඩසටහන විදියට මේ වෙනකොට ක්‍රියාත්මක වෙනකොට අද
ගම්වල
විශාල සතුරකට සහ ඒ වැඩසටහන්ට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඉතින් අපිට තේරෙන ගම්වල යනකොට කාන්තාව අපිව ආමන්ත්‍රණය කරනකොට කොතරම්නම් කාන්තාව පීඩනයකින් සහ බියකින් තැතිගත්මකින් හිටියද මේ මත් ද්‍රව්‍ය සහ මත් පැන් බත් පෙති නිසා අද ජනතාව යම් සහනදායි සහ විශ්වාසවන්ත ආකාරයට රජයේ දෙස වගේ මේ වැඩපිළිවෙල දෙස බලා සිටින එක ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන් මේ වැඩපිළිවෙල දීර්ඝව ක්‍රියාත්මක කළ මත්ව දුර සහ අපේ පාසල් දරුවන් අනවශ්‍ය දේවල් වලට යොමු වන දේවල් අවම කරලා ඒව ගැන දරුවන් දැනුවත් කරලා දරුවන් හොඳ මගට ගන්න ඒ වැඩසටහන හරහාම සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධ කරමින් මොනෑම හෝ වැඩසටහනක් දියත් කළා ඒ දරුවන්ටත් ඒ ඉහළට යන්න සහ නිවැරදි මාර්ගයකට යන්න කටයුතු කරන්න තවදුරටත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන එක මතක් කර සිටිමින් අවසානයේදී මම මතක් කරන්නේ අද යෝජනාව කෘෂිකර්මාන්තයෙන් වෙන මේ හානිය මේ ගොවි ජනතාවට වගේම සමස්ත රට යටියන්ට රට වැසියන්ට වගේම සමස්ත කාන්තාවට දැඩිව බලපානවා. මේ වෙනුවෙන් නියත වශයෙන්ම විසඳුමක් ලබා දෙන්න ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතනයන් වලට ඉතාම ගෞරවයෙන් මතක් කරන්නේ සමස්ත ජනතාව කෘෂිකර්ම මාතේ නියැලෙන ජනතාවගේ හඬ තමයි මම මේ ගෞරව පාර්ලිමේන්තුව තුල අවදි කරන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඔබට ජනතාවට සහන දෙන්න එතකොට අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාව රට වෙනුවෙන් යමක් කරයි කෘෂිකර්ම මාතේ හරහා ජනතාව රට ඩොලර් ගේන්න කටයුතු කරાવી ඒ විශ්වාසයත් එක්ක අද දවසේ ජනතාව විශ්වාස කරනවා මේ කරුණ වෙනුවෙන් මේ සතුන්ගෙන් වෙන කෘෂිකර්ම මාතේට වෙන ආරදරේ සහ ඒ ආර්ථිකය කඩා වැටීම තුළ රජය මේ මොහොතේ විසඳුම් ලබා දෙයි කියන විශ්වාසයෙන් තමයි හැමෝම මේ වෙනතුරු මහා පෙස්සන් ගණනාවක්
අස්සන් කරලා
දිගින් දිගටම අපිට ඇවිටිලි කරන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් දැඩි අවධානය යොමු කරන්න කියන එක විශේෂයෙන් නැවත නැවත මතක් කර සිටිමින් ස්තුතිවන්ත වෙනවා.
කොහොමද සිටියේ බුදුමනේ කරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය යෝජනා විස්තර කිරීම.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද මං හිතනවා කාලීන මාතෘකාවක්. විශේෂයෙන්ම අපි දන්නවා මිනිස්සු ඇලදොල සතා සිව්පාවා මේ සියල්ලම ස්වභාව ධර්මයේ කොටස්. මේ එක තැනකින් හෝ බිඳ වැටුනොත් අපි පාසලේදී ඉගෙනගෙන තියෙනවා ආහාර දාම ආහාර ජාල කියලා පාඩමක්. ඒ පාඩමේදී අපි දන්නවා මේ එක තැනක් බිඳ වැටුනොත් අනික් අනුපද්ධතීනුත් බිඳ වැටෙනවා, සියලු පද්ධතීන් බිඳ වැටෙනවා. ඒක ඒ தත්ත්වය තමයි අද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. එක අනුපද්ධතියක් බිඳ වැටුනොත් අනිත් අනුපද්ධති සියල්ලම අසමෘතුත්වයට පත් වෙනවා. මේ தත්ත්වයේ ඇති වෙලා තියෙන්නේ අපි දන්නවා මිනිස් ක්‍රියාකාරකම් නිසා. නමුත් අද ඒකේ ආදීනවය මිනිසාටම අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. මේ අසමතුලිතතාවයේ නැතිකරේ නොති නොකොලොත් මේ ජෛව පද්ධතියටත් විශේෂයෙන්ම මනුෂ්‍යයාටත් නැවත නැවතත් පීඩාවට එහෙම නැත්නම් කරදරවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ අපිට මේ කාලය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසයි. නියෝජ්‍ය කතානායකතුමනි, වෙනත් රටවල් වල ගොවීන් තමයි ඉතාමත් තෘප්තිමත් ජීවිතයක් ගෙවන මිනිස්සු. මම අහනවා ඔබතුමත් ගොවීන් නියෝජනය කරන දිස්ත්‍රික්කයක ආපු කෙනෙක්, අපේ රටේ ගොවියෝ එහෙමද? අපේ රටේ ගොවියෝ තමයි ඉතාමත් පීඩාවකින් ගෙවන රස්සාව කරන්නේ. විශේෂයෙන්ම ගත්තොත් කාලයක් හූල්ලනවා මේ නියඟය ඉවර වෙනකන්, වැස්ස එනකන් කාලයක් හූල්ලනවා, ගංවතුර ආවහම වතුර ටික බැහැලා යනකන්.
ඊළඟට පූල්ලනවා මේ වනාලින්ගෙන් වන සතුන්ගෙන් රිලවුන්ගෙන් මොනරුන්ගෙන් සිද්ධ වෙන හානිය නිසා ඊළඟට හූල්ලනවා මේ කියන කරදර තුනින්ම බේරිලා දාඩිය හෙළලා අවුරුද්දක් පුරාවට හොයාගන්න අස්වැන්න ඊළඟට විකුණන්න ගියාම අතරමැදියට තුට්ටු දෙකට දීලා තමන් පීඩාවට පත් වෙනවා මේක තමයි ඇත්තටම අපේ රටේ ගොවියාගේ ජීවිතය ඇත්තටම රජයක් හැටියට මේවට විසඳුම් ලබා දෙන්න ඕන අපි දන්නවා විවිධ රජයන් කාලය තුලදී මේ වනසතුන්ගෙන් වෙන හානිවලට විවිධ වැඩපිළිවෙළවල් සකස් කරලා තියෙනවා නමුත් ඒ වගේ අඩුපාඩු හෝ මොන හෝ දෙයක් නිසා ඒක යථාර්ථයක් බවට පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ගොවියා බේරා ගන්නත් ඕනේ. ඒ වගේම ජෛව විවිධත්වය රැක දෙමින් මේ වනසතුන් රැක ගන්නත් ඕනේ. එහෙමනම් අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳව මේ වෙලාවේදී සලකා බලන්න ඕනි. විශේෂයෙන්ම අපි දන්නවා මේ දවස්වල හැමෝම කතා වෙන දෙයක් මේ උගතුන් කියාගත්ත ආර්ථික විශේෂඥයෝ කියාගත්ත අය වචනවලට අකුරුවලට මොනවා තිබුණත් සදාචාරයෙන් පිට ගිහිල්ලා මහ බැංකුව අපි දන්නවා ජනතා බදු මුදල් අවභාවිතා වෙනවා. මොකද මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙනකොට අපි විශ්වාසයේ තැබිය යුතුම ආයතනය මිනිස්සුන්ගේ බදු මුදල් හූරාගෙන කන වෙලාවක මම පීඩාවට මිනිස්සු ලක් කරනකොට මේ වනසතුන් මෙලෝ හසරක් දන්නේ නැති තිරිසන් සත්තු ගැන අපි කවර කතාද කියලා තමයි මේ වෙලාවේ කියන්න ඕනේ. විශේෂයෙන් අපි දන්නවා මේ වනසතුන් ගත්තහම රිලවා මොනරා ඉත්තෑවා වල්ලූරා ඒ වගේම දඬුලේනා ඒ විතරකුත් නෙවෙයි වන අලින්ගෙනුත් ගොවීන්ට කරදර තියෙනවා. ඉතින් මොනරු කොළපාට කොළවල එනවට නම් කැමති ගොවියෝ හැබැයි කකුල් දෙකෙන් ඇවිල්ලා විනාශ කරනවට තමයි කැමති නැත්තේ. මෙන්න මේ තත්වය ඉතාමත් දරුණු විදිහට තියෙනවා. මේ වනසතුන්ගෙන් සිදුවන අස්වනු හානි හේතුවෙන් 2022 වර්ෂයේ සිදුවෙලා තියෙන මූල්‍ය පාඩුව රජයට රුපියල් මිලියන 30215ක් බව මේ වෙනකොට හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු ආයතනයේ විසින් කරපු සමීක්ෂණයකින් පෙන්වලා දීලා තියෙනවා. මම මාතලේ දිස්ත්‍රික්කයේ ගැන කිව්වොත් මාතලේ දිස්ත්‍රික්කයේ විතරක් හෙක්ටයාර 4446ක් විනාශ වෙලා තියෙනවා මේ වනසතුන්ගෙන් සිදුවෙන හානියෙන්. ඒ වගේම යලකන්නේ ගොවීන් 2460ක් මාතලේ දිස්ත්‍රික්කයේ විතරක් වන්දි ඉල්ලලා තියෙනවා. මේ අය සඳහා වන්දි ගෙවන්නට රුපියල් මිලියන 23ක අවශ්‍ය 23.25ක අවශ්‍යතාවයක් තියෙනවා. මහකන්නේ වෙච්ච හානිය කොච්චරද කියන එක නියෝජ්‍ය කතානායකතුමනි තව වෙනකන් ගණන් බලලත් නැහැ. මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙනකොට මේක සලකනවද නොසලකනවද කියන එක පිළිබඳවත් ගැටලුවක් රජයකට තියෙන්න පුළුවන්. හැබැයි ගොවීනුත් මේ රටේ ජීවත් වෙන්න ඕනි. මෙන්න මෙවැනි පසුබිමකදී පහුගිය වසරේ වනසතුන් හේතුවෙන් එළවලු හා පළතුරු මෙට්‍රික් ටන් 31,000කට අධික ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ ඉලක්කමක් හැටියට කියන්න ඕනේ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරගත්තොත් එහෙම වනසතුන්ගෙන් වගා හානිය වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒක හෙක්ටයාර 28,293ක් වෙනවා. ඒ වගේම පොල් වගා කරන ලද මුළු භූමි ප්‍රමාණයෙන් ලංකාවේ හෙක්ටයාර 57,816ක් විතර මේ වනසතුන්ගෙන් විශේෂයෙන් දඬුලේනාගෙන් සහ වඳුරාගෙන් හානියට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අලින්ගෙන් වෙන හානිය 20%ක් වගේ ප්‍රමාණයක් තමයි මේ වෙනකොට ගණන් බලලා තියෙන්නේ. ඉතින් මේක තමයි සංඛ්‍යාත්මකව ගත්තොත් අපිට තියෙන තත්ත්වයන්. එනිසා මම මේ වෙලාවේ යෝජනා කීපයක් ගේන්න කැමති වෙනවා. විශේෂයෙන්ම මේ හානිය තියෙනවා. ඒ වගේම මේ සතුනුත් ජීවත් වෙන්න ඕනි. ගොවිනුත් ජීවත් වෙන්න ඕනේ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්නටත් ඕනේ. මෙන්න මේ සියලු දේවල් සලකලා බලලා තමයි අපිට රජයක් හැටියට මේ සඳහා යෝජනා ගේන්න සිද්ධ වෙන්නේ. අපි දකිනවා මේ රිලවුන්ගෙන් සිද්ධ වෙන හානිය ඒකට තැනක් නැහැ. මේ ගොවි බිම් ප්‍රදේශවලද එහෙම නැත්නම් මේ නගර ආශ්‍රිතවද කියලා නැහැ. අද රිලවුන්ගෙන් වෙන හානිය ඉතාමත් වැඩි. අපි දන්නවා දළදා මාලිගාව වගේ තැන්වල විශාල ප්‍රමාණයක් ඒ දවස්වල රිලවුන් හිටියා. ඒ අය එකතු කරලා ගිහින් ගම්වලට අතෑරියා. මෙන්න මේක තුලින් අද ගම්වල සාමාන්‍ය ගේක මිරිස් කරලක් පෝච්චියක හදාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එවගේම අනික් වගාවන් ගත්තම මම අහලා තියෙනවා මුරුංගා වගා කරන ගලේවැල ප්‍රදේශයේ ගොවීන්ගේ රිලව් දෙන්නේ ගියොත් එහෙම අක්කර කාලක් වගේ ප්‍රමාණයක් ඒගොල්ලෝ විනාශ කරනවා. මෙන්න මේක තමයි මේ තත්ත්වය. ඒකට හේතුව මොකද්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. අපි දන්නවා මේ සතුන්ට වනයේ කෑම හිඟවීම නිසා තමයි මේගොල්ලන් මේ නගර ගම්වලට ඇදිලා එන්නේ. මොකද ගම්වල ගොවි බිම් තියෙනවා, පහසුවෙන් කෑම ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා නිසා සතුන් ගමට ඇදීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ සතුන්ට වන සතුන්ට වනයේ තුල රැඳෙන්නට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න ඕනේ කියන එක මම මේ සභාවට යෝජනා කරනවා. ඒ වගේම වන සතුන්ට වනයන් තුල ආහාර සුලභ කරන්න ඕනේ. ලෝකේ අපි දන්නවා රටවල් වල කැලෑ ඇතුලේ ඒ සතුන්ට අවශ්‍ය ආහාර වවනවා. අලින්ට අවශ්‍ය තනකොළ, ඒ වගේම වෙනත් සතුන්ට අවශ්‍ය දේවල් ගුවනින් ගිහින් ඉහලා හරි ඒ බීජ පැලවෙන්න දාලා හරි මොන ක්‍රමයකින් හරි ඒ අයට අවශ්‍ය ආහාර වර්ගයේ ඒ සුලභ කිරීමත් එක ක්‍රමයක් තමයි මේ ගමට වන සතුන් එන එක වළක්වා ගන්නට. ඊළඟට තමයි මේ අලින්ගෙන් වෙන හානිය ගත්තහම අපි දන්නවා අපේ අලිවැටවල් තියෙනවා. නමුත් මේ අලිවැටවල් නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා තමයි මේ විශාල හානියක් සිද්ධ වෙන්නේ. මම දන්නවා දැන් මේ වෙනකොට මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තහම ගිය අවුරුද්දේ 2023 ජීවිත නමයක් මනුස්ස ජීවිත නමයක් හානියට ලක් වුණා. වස්ගමුව ප්‍රදේශයේ ජීවිත 5යි, සීගිරියේ ජීවිත 2යි, මාතලේ නගර ආශ්‍රිතව ජීවිත 2ක් ආදි වශයෙන්. එතකොට මේ අවුරුද්දේ දැන් මාස 2යි ගිහින් තියෙන්නේ. මේ මාස 2කට ජීවිත 3ක් වනාලින්ට බිලි වෙලා තියෙනවා. විල්ගමුවේ 2ක් සහ දඹුල්ලේ 1ක්. විල්ගමුවේ 1 ජීවිතයක් නැතුනේ පාසල ඉස්සරහා උදේ 6:00 මෙන්න මේක තමයි ඇත්ත.
කරු මන්ත්‍රීතුමනි, තාම මිනිත්තු 2ක්
ආවා. එතකොට මේක වළක්වා ගන්නට නම් මේ වන අලි වැටවල් නිසියාකාරව සකස් කිරීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා පිරිවැයක් යොදන්නයි කියලා මම ගරු ඇමතිතුමියගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟම පයිනස් කැලෑ තියෙනවා. දැන් මධ්‍යම කඳුකරයේ වගේ ප්‍රදේශ ගත්තහම සම්පූර්ණයෙන්ම පයිනස් වගාවෙන් වැහිලා ගිහින් තියෙනවා. මේ පයිනස් වගාව ඇතුලේ සතෙකුට කන්න දෙයක් නැහැ. ඒකේ ගෙඩියක් කන්නත් බෑ. ඒක බිමට වැටෙනහම ඒ වැටෙන කොළ උඩ කිසිම ගහක් පැලවෙන්නෙත් නැහැ. ඒ නිසා දල්ලක් කන්නත් බෑ සතුන්න. ඒ නිසා මේ පයිනස් වගාව ක්‍රමානුකූලව ඉවත් කරමින් මේ රටේ දේශීය වන වගාවක් ඇති කරන්න. ඒ වගේම ඒව තුළ සතුන්ට ආහාරයට ගන්න පුළුවන් ශාක වර්ග, එහෙම නැත්නම් පළතුරු වර්ග, හැදෙන ගස් වර්ග මේවා තුල වගා කරන්න කියන එක මම මේ යෝජනාවක් හැටියට මම ඉල්ලා සිටිනවා. මොකද මේ පයිනස් වගාව තුල මේ ජල මූලාශ්‍රවලට දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. මොකද මම පුංචි කාලේ ලග්ගල ඉඳන් මාතලේට එනකොට රිවර්ස්ටන් හරහා දෙපැත්තේ වතුර වැක්කිරුණා පාරේ. දැන් අද එහෙම නැහැ. ඒකට එක හේතුවක් හැටියට පරිසර විද්‍යාඥයන් හොයාගෙන තියෙන මේ පයිනස් වගාව කියන්නේ පොළොවේ තියෙන වතුර හුඟක් ඇදගන්න ශාකයක්. ඒ වගේම තමයි තේක්ක වගාව. ඒකත් පොළොවේ තියෙන වතුර දැවැන්ත විදිහට ඒ ශාකයට ඇදලා ගන්නවා, සයිප්‍රස් ගස් ඒවා සියල්ලම. ඒ නිසා අපේ රටට ගැලපෙන දේශීය වන වගාවන් ආරම්භ කරන්න කියලා මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් රාජිකා මන්ත්‍රීතුමිය අද ඉතාමත් වැදගත් යෝජනාවක් ගෙනාවා. ආණ්ඩුව සහ විපක්ෂයේ සියල්ලමගේම එකඟතාවයෙන් අද මේ විවාදයේ ඉදිරියට යන්නේ. මොකද මේ වෙන හානියට ආණ්ඩුවද විපක්ෂයේද කියලා නැහැ. අපේ ගොවි මහත්තුරු සියලු දෙනාම මේවට මූණ දෙනවා. ඒ නිසා මම වනසතුන්ගේ පැවැත්ම මෙන්ම ගොවි ජනතාවගේද පැවැත්ම තහවුරු කරමින් මෙම තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි කියලා යෝජනාව මම ස්ථිර කරනවා. මේ රටේ ගොවි ජනතාවටත් වනසතුන්ටත් තමන්ට ඍෂි පරිදි ජීවත් වෙන්නට අවශ්‍ය සකස් කරෙන්නට රජයක් හැටියට පියවර ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
බෞමින් ස්තුති ඔබතුමයට. ගරු මුදිතා ප්‍රීසාන්ති මෙතනිය ඔබතුමයට මිනිත්තු 9ක කාලයක්.
බෞමින් ස්තුති ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ගරු මන්ත්‍රීතුමිය විසින් ගෙන එන සභාව කල්තබන යෝජනාව ඉතාම කාලීන යෝජනාවක්. ඇත්තටම මේ මාතෘකාව යටතේ අපි කීප විටක්ම පාර්ලිමේන්තුවෙත් කතා කළා. නමුත් කිසිම විසඳුමක් ලැබිලා නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජාතික ආර්ථිකයට රුකුලක් වන පුෂ්කාත්මික භෝග භගවන් සඳහා වන වන සතුන්ගෙන් වන හානිය නිසා අද ගොවියෝ භෝග වගා කරන්න මැරිකමත් දක්වනවා. ඒ මේ භෝග වගා හානිය නිසා. ඇත්තටම අද ගොවි මහතුන් භෝග වගා කරන්නේ රටට ණය වෙලා ඉතාම දුෂ්කර මාධ්‍යයේ. ඉතින් ඒවේ ඵලදාව ගන්න බැරි වුණාම මේ වන සතුන් භෝග විනාශ කරාම මේකට ඇත්තටම විසඳුමක් තාම නැද්ද? මේ සඳහා නොයෙක් නොයෙක් යෝජනා කරා නමුත් ඒව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ජාතික ආර්ථිකයේ පිටුවහලක් වන පොල් වගාව සඳහා මේ වන විටත් වන සතුන්ගෙන් සිදුවන හානිය ඉතා විශාලයි. පොල් වගාව පළදා මේ වන විට 50%ක් පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම පොල් මිල ඒ නිසා ඉහළ ගිහින් තියෙනවා. අනිකුත් භෝග වගාවත් සඳහාද මේ ඉරණම මුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මම කලින් කිව්වා වගේ ගොවි මහත්තුරු ආදායම අහිමිවීම නිසා වගාව අත්හැර දැමීමට පෙළඹිලා තියෙනවා. ඉතින් මේ නිසා ආර්ථිකයේ ඉතා විශාල පහරක්. ඒ නිසා මේ තත්ත්වය සඳහා සෙවිය යුතු රාජ්‍ය ආයතන ඒ සඳහා දැඩි අවධානයක් යොමු කර නැතේ කියාම පෙනී යනවා. මේ ප්‍රශ්නය නගර බදායට දැනෙන්නේ නැහැ. මේ දැනෙන්නේ ගොවි දැන් කරන ග්‍රාමීය ගොවි ජනතාවට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වන සතුන්ගේ ග්‍රහණය වැඩි වෙලා තියෙනවා. රිලව්, මොනරු, ඌරා වැනි ඉත්තෑව වැනි වන සතුන් විශාල ලෙස වැඩි වීමක් තියෙනවා. ගෙවල් වල උයල තියෙන කෑම පවා අරන් යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. භෝග වගා හානියට අමතරව දරුවන් ඒ වගේම වැඩිහිටියන්ට මේ සතුන් සපා කෑම නිසා අනතුරු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා අපි දිගින් දිගටම කතා කරනවා. නමුත් ඒක පුස්සක් බවට පත් වෙලා තියෙනවා. ආර්ථිකය තවත් පහළට ඇදවැටීම නිසා ගොවි ජනතාවගේ පැවැත්ම තහවුරු කරමින් වඩාත් ඵලදායි ලෙස වගාවන් ආරක්ෂා කර ගැනීමට සුදුසු පියවරක් කඩිනමින් ගන්නයි කියලා බලධාරීන් මං ඉල්ලා සිටිනවා. ඒ වගේම වන අලින් නිසා අද බොහෝ ප්‍රදේශවල ගම්වලට ඒ අලි වගාවන් හානි කරනවා. අද නිතරම අලි මිනිස් ගැටුම පවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ නිසා අද සංචාර කර්මාන්තයට රුක්කුලක් වන වන අලි රැකගෙන ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන, ගොවියාගේ ජීවිත ආරක්ෂා කරන ජාතියක් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වඩාත් සුසුයි කියා මා යෝජනා කරනවා. ඒ වගේම ලංකාව පුරා ව්‍යාප්තව සිටින රිලා ග්‍රහණය අතිවිශාලයි. රිලවන්ගේ බෝවීම ශීඝ්‍රයෙන් සිදුවන නිසා ග්‍රාමීය නොවන නගරවලට රිලවුන් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. රිලවුන් සියලුම භෝග වලට හානි කරනවා පමණක් නොවේ, නිමාස ඇතුළටවත් ඇවිල්ලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ගෙදර තියෙන බත් මුට්ටිය පවා අරන් යන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඒත් ග්‍රාමීය ආර්ථිකයට මෙම සතුන්ගේ වන බලපෑම සැබෑවටම දන්නේ ග්‍රාමීය ජනතාවයි. ඒ නිසා මෙම සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීමට රටේ පවතින සමහර නීති බාධාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වර්තමානයට ගැලපෙන අයුරින් නව නීති හඳුන්වා දීම යෝජනා කරනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකයට මෙම වන සතුන්ගේ වන හානිය මේ වන විට බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එම නිසා මේ සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් යොදන්නේ කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම හෙට දවසේ කාන්තා දිනය වෙනුවෙන් මම අද දවසේ සමස්ත කාන්තාව වෙනුවෙන් එකසිතින් කාන්තා දිනයට සුබ ප්‍රාර්ථනා කරනවා. සමත්ත කාන්තාව වශයෙන් 51 කාන්තාව අද වැඩිපුරම කාන්තා හිංසනයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ වගේම අද සතුටු වෙනවා ඉහළ තනතුරවල දරන්නේ වැඩිපුරම කාන්තාව. නමුත් අද පාර්ලිමේන්තුවේ කාන්තාව නියෝජනය කරන්නේ 112ක් පමණයි. වෙනත් රටවල බලනකොට පාර්ලිමේන්තුවේ නියෝජනය ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. ඉතින් අපි ඉල්ලා සිටින්නේ ප්‍රාදේශ සභා හා පළාත් සභා පාර්ලිමේන්තු නියෝජනය වැඩිකර ගත යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපේ මේ මන්ත්‍රීතුමියගෙන ආ යෝජනාවට ඉතාම කාලෝචිත යෝජනාවක් කියමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමිට.